ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ඔස්ට්‍රේලියාවේ මේ දවස්වල තියෙන මේ ලොක්ඩවුන් තත්ත්වය ඇතැම් වෙලාවට දීර්ඝ වෙනවා, නැත්නම් අලුත් ප්‍රාන්ත හෝ ටෙරිටරි ලොක්ඩවුන් තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ තියෙන තත්ත්වයට පිළියමක් විදිහට රජය ජනතාවට කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ ඔස්ට්‍රේලියාව පුරාම දැන් තර්ජනයක් බවට පත් වෙලා තියෙන COVID-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මර්ධනය කරන්නට නම් හැකි ඉක්මනින් COVID එන්නත ලබා ගන්න කියලා. ඉතින් මේ COVID එන්නත පිළිබඳව කතා බහ කරද්දී එන්නත ලබා ගන්න අය වගේම ලබා ගන්න අකමැති පිරිසකුත් සිටිනවා. ඒක එක එක්කෙනාගේ පුද්ගලික කැමැත්ත. නමුත් COVID එන්නත සම්බන්ධව තියෙන යම් දුරුමත හෝ වැරදි අවබෝධය හේතුවෙන් එන්නත ලබා ගන්නේ නැත්නම් ඒක ඇත්තටම අපරාධයක්. ඉතින් ඒ නිසා අපි යම් විමසා බැලීමක් සිදු කළා. මීට කලින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික පිරිස් අතර මොනවද මේ COVID එන්නත සම්බන්ධව තියෙන දුරුමත සහ වැරදි වැටහීම් කියලා. ඉතින් අපි සම්බන්ධ කරගත්ත ඔස්ට්‍රේලියන් මල්ටි කල්චරල් සර්විසස් ආචාර්ය මේධා ගුණවර්ධන මහත්මියේ සම්බන්ධව ඇගේ තියෙන අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්න ඇය ශ්‍රී ලාංකික ප්‍රජාවත් සමග නොයෙක් විට කටයුතු කරන තැනැත්තියක්. ඉතින් ඇගේ අත්දැකීම් අපි බෙදා හදාගත්තා ඔබත් එක්ක. දැන් එහි දෙවන පියවර විදිහට මේ COVID එන්නත සම්බන්ධව අපිට ඇහෙන මේ දුරුමත සහ වැරදි වැටහීම් සහ එක එක්කෙනා තුළ තියෙන විවිධ මත කොහොමද අපි පැහැදිලි කරගන්නේ වෛද්‍ය විද්‍යානුකූලව? අද මගේ උත්සාහය එයයි. ඉතින් මගේ ආරාධනාව යොමුවන්නේ මෙල්බර්න්හි වෛද්‍ය නිර්මලී ජයසිංහ මහත්මියට. ආයිබෝවන් නිර්මලී.
ආයිබෝවන් දිලක්ෂි.
හොඳයි, එහෙනම් COVID එන්නත සම්බන්ධව වඩාත්ම ජනප්‍රිය මතය පිළිබඳව මම ඔබෙන් මුලින්ම විමසා බැලීමක් කරන්න. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීමේදී එකට අදාළ පරීක්ෂණ සහ අත්දැක බැලීම් සඳහා වසර ගණනාවක් ගත වෙනවනි. නමුත් මේ COVID එන්නත් සියල්ලක්ම පාහේ ඉතාමත්ම ඉක්මනින් කෙටි කාලයක් තුළ නිපදවපු එන්නත්. ඉතින් මෙච්චර ඉක්මනට ජනතාව අතරට ආපු මේ එන්නත් ඇත්තටම නියමිත පරීක්ෂණ කාලය පහු කළ දැවිලා ඉන්නේ. මේවා සාර්ථක වෙන්න පුළුවන්ද? නැත්නම් මේවා තාම තියෙන පරීක්ෂණ මට්ටමේද? මේ වගේ මතයක් තියෙනවා සමහර ජනතාව අතර. වෛද්‍ය නිර්මලී, ඔබට කොහොමද මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ අපට?
සාමාන්‍යයෙන් එන්නතක් සමාජයට එවන්න කලින් ඒවා එක එක විදිය ට්‍රයල් සරහා යනවා. ට්‍රයල් කියන්නේ ඒ සම්බන්ධයෙන් කරන අත්හදා බැලීම් පරීක්ෂණ. ඒවා තියෙනවා එක එක අවස්ථා කීපයක්, phase 1, phase 2, phase 3 එහෙම කියලා. මම දන්නා විදියට phase 1, phase 2, phase 3 ඔක්කොම අත්හදා බැලීම් පරීක්ෂණ ඉවර කළා තමයි COVID එන්නත් සමාජයට ආවේ. ප්‍රධානම හේතුව මේ ලෙඩේ පටන් ගැනීමේ තිබුණ දරුණු භාවයත්, ඒකට වෙන ප්‍රතිකාරයක් නොතිබුණු හේතුවත් මත, ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ වෛරස් වලට හරි ප්‍රතිකාරයක් නැති එක්ස්පීරියන්ස් එකක් මත වැක්සීන් එක හදන්න ඉතා ඉක්මනින් මුල්ම අවදියේදී පටන් ගත්තා. ඉතින් අවුරුද්දක් විතර ගිහිල්ලානේ වැක්සීන් ආවේ. එතකොට ඒ දේවල් වලට අවශ්‍ය තරම් කාලය තිබුණා. ඒ නිසා මේක අත්‍යවශ්‍ය විදියට පරීක්ෂණ කළා, කළ යුතු දේවල් නිම කරලා එළියට පැමිණි වැක්සීන් එකක් විදියට බය නැතුව මට කියන්න පුළුවන්.
හොඳයි, තවත් ජනප්‍රියතම මතයක් තමයි ජනතාව අතර තියෙන මේ COVID එන්නත් මගින් මේ COVID වෛරසය අපගේ සිරුරට ඇතුල් කරනවා. මෙතනදී අපේ සිරුරට යම් යම් බලපෑම් මේකෙන් වෙන්න පුළුවන් කියලා ඔබට මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ?
එන්නත කියන්නේ ඒ විස බීජය ශරීරයට ඇතුල් කරන එක නෙමෙයි. එන්නතකින් ශරීරයට ඇතුල් කරන්නේ විස බීජය හදන රෝගය ඇඟට ඇතුල් නොවෙන විදියට ඇඟ ඇතුලේ ප්‍රතිදේහ නිපදවන්න පුළුවන් කොටස. ඒක අක්‍රිය කරපු වෛරසයක්, මැරිච්ච වෛරසයක්, නැත්නම් වෛරසයක කොටස, ඒ වගේ ඒකට සම්බන්ධ දෙයක් තමයි ඇතුල් කරන්නේ. කිසිම වෙලාවක අසනීපයක් හැදෙන්න පුළුවන් වෛරසයක් එන්නතක් විදියට මේ ලෝකෙ පාවිච්චි කරන්නේ නැහැ. ඒකට වෛද්‍ය විද්‍යාමය පැත්තෙන් කිසිම පදනමක් නැහැ. ඒ ගැන අපි කිසිසේත්ම බය විය යුතු නැහැ. ඒක ඇඟට ඇතුල් කරන්නේ ප්‍රතිදේහ නිපදවන්න පුළුවන් කොටසක් පමණමයි.
හොඳයි, දැන් තවත් මතයක් තියෙන විශේෂයෙන්ම මේ කාන්තා පුරුෂ පාර්ශ්ව අතර මේ තරුණ පහේ කණ්ඩායම අතර මේ කොවිඩ් එන්නත ලබාගත් තින් ඒක මගේ සරුභාවයට සඵලතාවයට යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන් කියලා. මේක ගැන මොකද ඔබතුමියට පැහැදිලි කරන්න පුළුවන් වන කාරණාව වෛද්‍ය විද්‍යානුකූලව?
මන් දන්නා පරිදි ඒ කිසිම වෛද්‍ය විද්‍යානුකූල පදනමක් නැති මතයක්. ගොඩාක් මතයන් අපේ සමාජයේ පැතිරලා තියෙනවා. ඔය විතරක් නෙමෙයි, තව මං අහලා තියෙනවා ඉන්ජෙක්ෂන් එක ගත්ත අය අවුරුද්දකින් මැරෙනවා කියලා. දැන් ඔය සරුභාවය නැති වෙනවා කියන එකත් ඒ වගේ මේක. ඒකට කියන්න තියෙන්නේ ඒ කිසිම වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැති දේවල් දරුවනේ බය වෙන්නේ නැතුව තරුණ අය අනිවාර්යයෙන්ම ගිහිල්ලා තමන්ට නියමිත වැක්සින් එක ගන්න. ඒ කිසි දෙයක් වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැහැ.
හොඳයි, අද අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ කොවිඩ් එන්නත සම්බන්ධව අපගේ ශ්‍රී ලාංකික ජනප්‍රජාව අතර තියෙන පොදු දුර්මත සහ වැරදි අවබෝධ පිළිබඳව අපි කොහොමද ඒවා වෛද්‍ය විද්‍යානුකූලව නිර්වචනය කරගන්නේ, පැහැදිලි කරගන්නේ කියලා. ඉතින් මා මේ නියෝජනය කරන්නේ මේ ජනතාවගෙන් අපිට ඇහෙන ප්‍රශ්න, අප වෙත යොමු කරන ප්‍රශ්න. ඉතින් ඒවා තමයි මම යොමු කරන්නේ මෙල්බන්හි වෛද්‍ය නිර්මලී ජයසිංහ මහත්මියට. නිර්මලී, දැන් ඊළඟ කතාව තමයි දැන් මේ එන්නත් වලින් ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ පිළිබඳව. මේවා හරිහැටි පැහැදිලි කරලා නැහැ. ඒ නිසා මේ කොවිඩ් එන්නත මම ගත්තට තව අවුරුදු කීපයකින් තමයි මේකේ අතුරු ආබාධ මට අත්විඳින්නට ලැබෙන්නේ කියලා. මෙහෙම කතාවකුත් තියෙනවා. ඔබට මොකද කියන්න තියෙන්නේ ඒ සම්බන්ධව?
ඒ කතාව මාත් ගොඩක් අහලා තියෙනවා. ඕනම එන්නතක් ඕනම බෙහෙතක් ගත්තහම ලෝකේ අපි මුලදී ඔය ට්‍රයල් ෆේස් එකේ වගේ දකින අතුරු ආබාධ ගොඩක් තියෙනවා. ඒ හැම දෙයක්ම දැනට තියෙන වැක්සීන් වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය ඇස්ට්‍රාසෙනික වැක්සීන් එකට මේ වගේ ආබාධ එනවා, කොමන් අතුරු ආබාධ. ඒ වගේම අන්තිම කලාතුරකින් අවාසනාවකට එන නරක දේවල් තියෙනවා, ෆයිස් එකටත් තියෙනවා. ඕනෑම බේතකට ලෝකේ, ඕනෑම එන්නතකට ලෝකේ කාලයත් එක්කලා අවුරුදු 100ක් ගිහිල්ලා හරි අනුත් දේවල් ඇති වෙන්න පුළුවන්. විශේෂ වෛද්‍ය විද්‍යාත්මක පදනමක් එතන නැහැ. ඒ හැමදේම අපි දැනගත යුතු ප්‍රමාණය අවශ්‍ය තරම අපිට සෑහෙන ඒගොල්ලෝ අවබෝධයක් දීලා තියෙනවා. ඒ ගැන ඉන්ටර්නෙට් එකේ වුණත් ඕනම මෙඩිකල් අවවාද ගන්න පුළුවන් තැනකින් වෛද්‍යවරයෙක්ගෙන් නැත්තම් හෙල්ත් නර්ස් ලගෙන් එහෙම ඒ ඇති තරම් ඒ අතුරු ආබාධ ගැන දැනුමක් අපිට තියෙනවා. දැනට අපිට ඉතාම ආරක්ෂා සහිතව මේ වැක්සින් එක ගන්න පුළුවන් තරමක් දැනුමක් වෙන්න තියෙනවා. තව අනාගතයේදී ඕනම බෙහෙතකට අපි නිතර ගන්න ඇමොක්සිල් වලටත් තව අලුත් දේවල් එන්න පුළුවන්. ඒක ස්වභාව ධර්මයේ දෙයක්.
නිර්මලී, දංගර ඔබ සඳහන් කිරීමක් කළානේ ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් වලටත් අතුරු ආබාධ එන්න පුළුවන්, ඒ පිළිබඳව මේ වෙනකොටත් පැහැදිලි කිරීමක් කරලා තියෙන කියලා ඒ එන්නත් නිෂ්පාදන සමාගම් වලින් කියලා. පුංචි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඒ පිළිබඳව?
ඇස්ට්‍රාසෙනිකා තමයි ඉස්සෙල්ලම මේ දෙන්න ගත්තේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත ඒක ගත්ත අයට ගොඩක් අයට හැමෝටම නෙමෙයි, මුල සුමානයේ ඇතුළත ගොඩක් එන්න පුළුවන් ඇඟ රිදීම, මසල් වේදනාවන්, හන්දි වේදනාවන්, ඔලුව කැක්කුම, ඇඟ සීතල වීම, මහන්සිය. ගොඩක් අයට ටික දවසක් යනතුරුත් මහන්සිය තියෙනවා. ගොඩක් අයට පැනඩෝල් වගේ දෙයක් පැය 6න් 6ට ගැනීමෙන් හොඳට රෙස්ට් කරලා වතුර වගේ දේවල් බීමෙන් දවසක දෙකෙන් ඒක හොඳ වෙනවා. කලාතුරකින් කෙනෙකුට මහන්සිය ටිකක් වැඩිපුර දවසක් තියෙනවා. පළවෙනි මාත්‍රාවට මේ වගේ ආපු අයට අන්තිම කලාතුරකින් තමයි දෙවෙනි මාත්‍රාවට අපහසුතා ඇති වෙන්නේ. ඉතින් පළවෙනි මාත්‍රාවට කිසිම අමාරුවක් නැති අයත් තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා ඉස්සෙල්ල දෙන්න පටන් ගත්ත නිසා ඒකේ මිලියන් ගණන් යනකොට මිලියන් ගානකට එක්කෙනෙක් වගේ මතුවෙන මොළය ඇතුලේ ලේ කැටි ගහෙන් කට්ටිය මතුවුණා. හැබැයි ඉතින් ඒක අන්තිම කලාතුරකින් වෙන දෙයක්. ඒකේ කට්ටිය කීප දෙනෙක් ඔස්ට්‍රේලියා මැරුණ තමයි. ඒ හැමෝම මැරුණ අයට ඒගොල්ලන්ගේ ලේවල වෙන වෙන රෝග තත්ත්වයන් තිබුණා. මිලියන් ගානක් දෙනකොට එක්කෙනෙක් හම්බ වුණොත්, මිලියන් 100ක් දුන්නොත් ඒ වගේ කට්ටිය 100ක් විතර හම්බ වෙනවා. ඒ වගේ ඒක දෙනවා වැඩි තරමට ඒ කට්ටිය මුණ ගැහෙනවා. ඉතින් අපේ පොසිබිලිටි එක ඒ ප්‍රවණතාවය අපි පාර ගියත් වාහනයක හැප්පෙන්න තියෙනවා. ෆයිස වැක්සින් එකෙත් ඔය වගේ අතුරුවා ඒ හා සමාන අතුරු ආබාධ තියෙනවා. පළවෙනි මාත්‍රාවට වඩා දෙවෙනි මාත්‍රාවට වැඩි. ඒක ඇස්ට්‍රසෙනෙක වලට වඩා අඩුවෙන් අන්තිම 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 කලාතුරකින් බ්ලඩ් ක්ලොට් එන්න පුළුවන්. ඒ වගේම හෘද මාංශ පේශි වලට මයෝකාඩයිටිස් කියන හાર્ට් එකේ මසුල් වල ඉන්ෆ්ලමේෂන් කියන එකක් එන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවත් අර මම කිව්වාගේ පාර යනකොට වාහනයට කෙනෙක් අනවාර්ත විදියට ඇවිල්ලා හැප්පෙන විදිය ප්‍රවණතාවයක් පොසිබිලිටි එකක් තියෙන දේවල්. ඒකෙන් තියෙන හොඳ පැත්ත ඊට වඩා දහස් සහස්ර ප්‍රමාණයක් වැඩි.
හොඳයි, දැන් අපි මේ ෆයිසර් සහ මේ ඇස්ට්‍රසෙනිකා වල අතුරු ආබාධ ගැන කතා කරපු හින්දා ඒ එන්නත් දෙක සම්බන්ධව තවත් තියෙන මත දෙකක් තියෙනවා මේ සමාජයේ ජනතාව අතර. අපි විශේෂයෙන් ගත්තොත් මේ ඇස්ට්‍රසෙනිකා වගේ එන්නතක් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ත් 47 අතර වගේ කාණ්ඩයකට වයස් කාණ්ඩවල ඉන්නාට තමන්ගේ කැමැත්ත මත ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගන්න පුළුවන්. එසේත් නොමෙතනම් සාමාන්‍යයෙන් නිර්දේශ කළ තියෙන වයස අවුරුදු 50න් ඉහළට තමයි ඇස්ට්‍රසෙනිකා එන්නත සුදුසු කියලා ඕස්ට්‍රේලියාවේ. දැන් මේක මේ GP කෙනෙක් ගාවට ගිහිල්ලා නැත්නම් ක්ලිනික් එකකට ගිහිල්ලා මේ එන්නත ලබා ගන්නකොට තමන්ගේ අනුමැතිය ලබා දෙන්නට ඕනේ මේ ඇස්ට්‍රසෙනිකා එන්නත විදගන්න මම කැමතියි කියලා. දැන් බොහෝ දෙනෙක් ඔතනදී යම් ප්‍රශ්නයක් නැගෙනවා. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරපු ඖෂධ සමාගම් වලටවත් ඒ ගැන 100%ක් සහතික වෙන්න බෑ කියන එක නේද? ඇයි අපේ අනුමැතිය ඉල්ලන්නේ ඖෂධ සමාගම් වලට ඒ සහතික දෙන්න බැරි නම් කියලා?
ඇත්තම තත්ත්වේ නම් ලෝකෙ කිසිම සමාගමකටවත් කවුරුවක් බෙහෙත් නැපතු කිසිම කෙනෙකුට 100%ක් සහතික වෙන්න බෑ. සියල්ල සාර්ථකයි කියලා හැම දෙයකම අතුරු ආබාධ තියෙනවා. මේක විශේෂ අවස්ථාවක්. මේ වෙලාවේදී විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටක මෙඩිකල් ඉන්ෆර්මේෂන් වලට නොදැනුවත්ව ඒගොල්ලන්ගේ අනුමැතිය ඇතිව දෙයක් නොකරොත් එන්න පුළුවන් ප්‍රතිඵල නිසා අලුත් දෙයක් ඉදිරිපත් කරනකොට හැමතිස්සෙම කැමැත්ත අරගන්නවා. ඉතින් ඒක තියෙන්නේ වඩාත් පරිස්සම් වීමක්. විශේෂයෙන්ම ලෝකේ අලුතෙන් දෙයක් ආවහම ප්‍රතිපත්තියක් ඒක. ඒ මිසක් ඒක මේකට විතරක් විශේෂයෙන්ම දෙයක් කියලා ඉවර වෙලා මම හිතන්නේ නැහැ. මොකද අනන්තවත් වෙන වෙන බෙහෙත් වලදී සෞඛ්‍ය මේ වෛද්‍ය විද්‍යාවදී අපි දකිනවා දෙවිත අනුමැතිය අරගනවා. විශේෂ බෙහෙත් දෙන අවස්ථාවලදී අනන්තවත් අනුමැතිය අරගෙන දෙනවා. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. සමාජයේ ගොඩක් අය ඉන්වෝල් වෙන. එතකොට ගොඩක් අය දකින්නේ වෙන බෙහෙත් විශේෂ බෙහෙත් වලට මෙහෙම අනුමැතිය අරන් දෙනවා. මේ පළවෙනි වතාවට ඒගොල්ලන්ගේ අනුමැතිය අරගෙන දෙනවා කියන එක හැමෝටම අලුත් දෙයක්. ඒ මිසක් ඒක අපි අර විදියට ඉන්ටර්ප්‍රිට් කරන එක නෙමෙයි හරි විදිය කියලා මට හිතෙන්නේ. මොකද වෛද්‍ය විද්‍යාත්මකව ඒගොල්ලොන්ට දෙන්න පුළුවන් සහතිකය ඒ සමාගම් වලින් දෙනවා. දෙන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් මේක සාර්ථකයි මෙච්චර මේ විදිය තියෙනවා කියලා ඒක දෙනවා. ඒකේ අපේ අනුමැතිය ගන්න මේක සමාජයේ අලුත් දෙයක් නිසා ඒක වෛද්‍ය විද්‍යාවේ ගොඩාක් විශේෂ අවස්ථාවල කරන දෙයක්. මිනිස්සු එහෙම හිතන එක සාධාරණයි. ඒ වුණාට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට සාර්ථක වෙන්න බෑ කියන එක.
දැන් ඔය වගේම මේ ෆයිසර් එන්නත සඳහාත් මේ තියෙනවනේ යම් මතයක්. දැන් ඒක මේ බොහෝ දෙනෙක් අපි දන්නවා මේ වගේ තත්ත්වවලදී අන්තර්ජාලය හරහා විවිධ මාධ්‍ය මගින් තොරතුරු හොයන. ඉතින් මෙහෙම තොරතුරු හොයාගත්ත අය අතර තමයි මේ කතාව තියෙන්නේ, විශේෂයෙන්ම මේ තරුණ පාහේ කට්ටිය අතර. දැන් මේ ෆයිසර් එන්නත සඳහා වන අධ්‍යයන කාලයේ සෙත්නම තියෙන මේ පරීක්ෂණ කාලය ඇත්තටම නිමාවටපත් වෙන්න තියෙන්නේ, අවසන් වෙන්න තියෙන්නේ වසර 2023 දී. එහෙනම් දැන් කොහොමද අපි ෆයිසර් එන්නත ගහගන්නේ? අපිට කොහොමද ෆයිසර් එන්නත ලබා දෙන්නේ? ඒ කියන්නේ ෆයිසර් එන්නතේ යම් කිසි වූ පරීක්ෂණ මට්ටමකද තාමත් තියෙන්නේ? එතකොට මේ පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නතද මිනිසුන්ට දෙන්නේ? එහෙමනම් අපි දැන් මේ ඉන්නේ පරීක්ෂණාගාර මීයන්ගේ තත්වයට පත් වෙලාද කියලා ඔන්න කතාවක් තියෙනවා. දැන් නිර්මලි කියන්නක පහදලා දෙන්නකෝ ඔකට මේ වෛද්‍ය විද්‍යාන කාලේ.
ආ දැන් මෙහෙමයි, මේ කතාව ඇත්ත අධ්‍යයනයේ කාලය 2023 දී ඉවර වෙනවා කියන එක මමත් කියලා කියනවා. ඒ වුණාට ඇත්තම කියනවා නම් කිසිම බෙහෙතක් කිසිම එන්නතක් සම්බන්ධයෙන් ওই අධ්‍යයනයේ කාලය හරියට තිතකින් එතන නිම වෙන්නේ නැහැ. පෝස්ට් මාකටිං රිසර්ච් කියන එකලා ඒව ෆලෝ අප් කරන දේවල් අවුරුදු ගණනාවක් තිස්සේ යනවා. ඉතින් අර ඉස්සෙල්ල කිව්වා වගේම කියන්න තියෙන දරුණේ ඒකත් වැරදි අවබෝධයක් මිසක් අපි කිසිසේත්ම පරිශනාගාරමිය නෙමෙයි. ඒ හැම බෙහෙතක්ම හැම එන්නතක්ම ඒගොල්ලෝ නිපදවල සමාජයට දුන්නහම විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ තියෙන ඔය ඒතාගේ TGA කියන අධිකාරයන්ගෙන් බේරිලා මේ සමාජයට එන්නේ ඒක සෞඛ්‍ය අතින් ඉතාම හොඳ තැනක් තියෙනවා නැති තැනට වඩා. ඒකින්ද මීයෝ ගැන හිතන්න එපා, අපි කිහිලේලා වැක්සින් එක ගහගමු.
තවසාන වශයෙන් තවත් එක ප්‍රශ්නයක් තියෙනවා නිර්මලී. මේ දැන් අපි දන්නවනේ කොවිඩ් වෛරසයේ මුල් ප්‍රභේදය තියෙන කාලෙදිමනේ මේ එන්නත් සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ වුණේ. නමුත් දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය වගේ අපි මේ දැන් අත් විඳිමින් තියෙන ප්‍රභේද වගේ තවත් ප්‍රභේද ගණනාවකට මේ කොවිඩ් වෛරසය දැන් අනුවර්තනය වෙලා තියෙන්නේ. දැන් එතකොට අර මුල් කාලයේ මුල් කොවිඩ් වෛරසයට පරීක්ෂණ කරපු එන්නත දැන් අපි ලබා ගත්තට මේ අලුත් ප්‍රභේද වලට මේවා මේ අහන්නේ නැති වේද, මේවා ප්‍රතිඵල දෙන්නේ නැති වේද කියලා?
ඒ සම්බන්ධවත් ඒ සමාගම් මේකේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ ඩෙල්ටා ස්ට්‍රේන් එකට පවා සැලකිය යුතු ප්‍රමාණයක ප්‍රතිශක්තියක් මේවෙන් ඉපදෙනවා කියලා. වැක්සින් එක කියන්නේ එන්නත කියන්නේ 100%ක් අපිට රෝගේ වළක්වන දෙයක් නෙමෙයි. දැනට තියෙන ස්ට්‍රේන් වලට සාධාරණ සටනක් දිය හැකි ප්‍රතිදේහ මේ වැක්සින් වලින් නිපද වෙනවා. අඩු ගණනේ 10 දෙනෙක් එක්ස්පෝස් වුණොත් වෛරස් එකට 5 දෙනෙකුට හැදෙන්නේ නැහැ. ඉතුරු 5ට හැදුනත් ඒගොල්ලෝ ICU යන්න තියෙන තත්ත්වේ ගොඩාක් අඩුයි. නැති වෙන්න තියෙන තත්ත්වේ ගොඩාක් අඩුයි. එතකොට 10 දෙනෙක්ගෙන් 5 දෙනෙක්ගෙන් විතරයි රෝගය අනික් අයට බෝවිය හැකි. ඒ අතින් බැලුවහම ඒ මොන ප්‍රභේදාවත් දැනට තියෙන ප්‍රභේදවලට සෑහෙන තරම සටනක් මේ වැක්සින් වලින් දෙන්න පුළුවන්. ඉතින් මේ විවිධ දුර්මතවලට කටකතාවලට වෛද්‍ය විද්‍යාත්මක කිසිම පදනමක් නැහැ. තව එක වචනයක් කියන්න ඕනේ, ගොඩාක් අයගේ මතයක් තියෙනවා ඇස්ට්‍රාසෙනකා නරකයි ෆයිසර් හොඳයි කියලා. ලෝකෙ නිෂ්පාදනය කරපු හැම බෙහෙතකම හැම එන්නතකම එක හා සමාන සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. මේක නොවුනොත් තව පැත්තකින් තියෙනවා. ඒකෙන්ද ඒක නෙමෙයි හිතන්න ඕනේ, ඒකෙන් හම්බ වෙන හොඳ පැත්ත. මං හිතනවා ඔබ හැම දෙනා මේ කතාව ඇහුවට පස්සේ ගිහිල්ල වැක්සින් එක ගහගන්න උනන්දු වෙයි කියලා.
හොඳයි වෛද්‍ය නිර්මලී, අපි ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අද මගේ අභිලාෂය උනේ මේ අපේ ශ්‍රී ලාංකික ජන සමාජයේ මේ කොවිඩ් එන්නත සම්බන්ධව පවතින විවිධ මත මේ යම් යම් අදහස් පිළිබඳව ඇත්තටම වෛද්‍ය විද්‍යානුකූල පැත්තෙන් නිර්වචනයක් ලබා ගැනීම. ඉතින් ඒ කර්තව්‍යයට අපිට විශාල සහයෝගයක් ලබා දුන්න මෙල්බන්හි වෛද්‍ය නිර්මලී ජයසිංහ මහත්මිය බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට අද සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව සහ මේ පැහැදිලි කිරීම අපේ ජනතාවට ඉදිරිපත් කරන්න SBS සිංහල සේවය සමග සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි ඔබට. ආයිබෝවන්.
ආයිබෝවන්.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.